ඒ සාමුක්කංසන දේශනාව ලෝකෙට දේශනා කළා. ඒ තුنين ලෝකයේ සුවපත් කළා. මොකක්ද කිමුතුනේ සාමුක්කංසන දේශනාව කියලා කියන්නේ? තමන් වහන්සේ අවබෝධ කරගත්ත, පහළ කරගත්ත ඇත්ත හතරක් තිබුණා. තථාගතයන් වහන්සේ ඇති කන්දෙත් නැති කන්දෙත් ලෝකයේ පවතින ඒ ලෝකයට නොකෙනෙන ලෝකේ නොදන්න සත්‍යයක් තිබුණා. ලෝකයේ ඇත්තක් තිබුණා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කළා, ප්‍රකාශ කරනවා. මේ දුකයි කියලා පෙන්නුවා. මෙන්න මෙහෙමයි දුක ඇති වුණේ කියලා පෙන්නුවා. ඒ වගේම දුක නැති වෙන්නේ, දුක නිවෙන්නේ, දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්නුවා. ඒ වගේම මේ දුක නැති කරන දුක්ඛ නිරෝධය සාක්‍රාන්නේ මෙන්න මේ මාවතේ ගිහිල්ලා කියලා මාවතත් පෙන්නුවා. ඉතින් එහෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ඇස් නැති ලෝකයට ඇස් දෙකක් වෙලා ජීවිතී යථා ස්වභාවය සිහි ගන්නලා සද්ධර්මයේ නැමැති දඬුවැට පහන් ලෝකයේ තබලා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාවදාලා පින්මුතුනේ දා මෙදා තුර බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ පුත්‍රයන් පුත්තිනුත් කරමින් මහා සංඝරත්නයේ සද්ධර්මය මේ තාක් දුරට අරගෙන ආවා. පින්මුතුනේ අද දවසේදී අපි හැම දිනම ජීවත් වෙන මේ කාල වකවානුව වෙනකොට අද අපේ භාවයට, අපේ දේනමානයට ඒ බුද්ධ වචනය ගෙනල්ලා තියෙනවා. පින්වතුනි, අපේ යුතුකම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකෙ පවත්වන එක. අපේ යුතුකම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ලෝකෙ බබලවන එක. අපේ යුතුකම තථාගතයන් වහන්සේ දුකසේ අවබෝධ කළ සද්ධර්මය රැකගන්න එක. සද්ධර්මය සුරකින්නට නම් පින්වතුනි අපිට පුළුවන් කමක් නැහැ අධර්මයෙන් කඩු කිනිසි හෙළි අරගෙන සද්ධර්මය කවදාවත් රකින්න පුළුවන් කමක් නැහැ. සද්ධර්මය රකින්න නම් හිනා හිනාව රැක ගන්න ඕනේ. දැහැමි විදියට ධර්මයේ සඳහන් විදියට එනම් අද දවසේදී සිහිපත් කරගන්න අපි මහ විශාල වටිනා කටයුතු දෙකක් කරන්න සූදානම් වෙනවා. එකක් අපේ සාංසාරික විමුක්තිය සදා ගන්නට උපායක් කරන ගමන් සම්බුද්ධ ශාසනයත් රකින්නට අදාසෙදී අපි උපකාර කරනවා, උපකාර කළා කියලා සතුටෙන්නට ඕනේ. මම මතක කළා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කෙනා කෙනා සත්‍යමය තුල සිටීම මතයි, කෙනා කෙනා තුල ප්‍රතිපත්ති ඇතිවෙච්ච මතයි. එහෙනම් අපි ප්‍රතිපත්තිගරුක වෙනවා කියලා කියන්නේ අපි මේ ධර්ම ජීවිතය කරගන්නවා කියලා කියන්නේ එක මොහොතකට හරි මේ සත්‍යමය ලෝකෙ තුල එක මොහොතකට හරි ජීවත් කරවන්නට, පවත්වන්නට අපි උපකාර කළා, උසාවත් වුණා කියන එකයි. ඒ නිසා හැම දිනම අද දවස පුරාවටම ඉතාමත් ඕනකම් බොහෝම ශ්‍රද්ධාවෙන් කවුරුවත් කෙරෙහි නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත පරිමාණ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කියා දවසින් එක එහෙම නෙමෙයි, බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්ති අත නොහැර අපේ ජීවිතය තුළ යොදා ගන්නට. එහෙනම් අද දවසේදී වෙනදා වගේ නෙමෙයි, වෙනදා අපි මේ හිතට හිතුමනාපේ තැන් තැන් වල යන්ට දුන්නා. හිතට හිතෙන හැම අරමුණක් ගන්න මේ හිත දිව්වා. නමුත් අද දවසේදී ඒට වඩා ගොඩාක් වෙනස් පැවැත්මක් අපේ වෙන්නට ඕනේ.
අද දවසේ අපි හිත කය වචනයකින් සුන්දරම සංවර කරගන්න ඕනේ. සංවර කරගෙන වෙනද වගේ නොයේ විහිළු කරමින් කතා බහ කරමින් ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක කතා කළොත් අද දවසේදී තව කෙනෙක් එක්ක ඉතා දැනෙමින් වචනයක් විතරයි කතා කරන්නේ. ඒකට වඩා වැඩිතර හොඳයි ආරි ප්‍රශ්නෙ බොහෝ තභාවේ නිහඬ බව. මම මතක් කරනවා මේ තව ටිකකින් භාවනා කරන හැටි භාවනා කරන්නේ කොහොමද කියන කරුණ ඒ අහගත්ත කරුණ වලට අනුව අද දවස පුරාම ඊට අනුව යෙදිලා ඉන්නට මම උත්සාහවත් වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි ටිකක් මෙතන ඉඳලා විචාරශීලීව කතා කරලා අපි දහම තේරුම් ගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් දෙමු. ඇත්තටම විශේෂයෙන්ම භාවනා කරනවා කියලා අපි ගොඩක් දෙනෙක් මොන හරි දෙයක් කරනවා. නමුත් ඇත්තටම භාවනා කරනවා කියලා මොන හරි දෙයක් නෙමෙයි කරන්නට ඕනේ. භාවනා කරනවා කියලා මොකද්ද කරන්නට ඕනේ කියන එක ඉතල තේරුම් කරගන්නට ඕනේ. ඊගාව තියෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ මොකද්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්නට ඕනේ. භාවනාව කියලා කියන්නේ මොකද්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්නට ඕනේ. මුලින්ම අපේ ජීවිතයේ යථා ස්වභාවයට අපි යමිනෙමු. අපි දැන් මේ භාවනා කරත් හදනවවත් මේ කිසිම දෙයක් නෙමෙයි. දැන් අපි ඇත්ත ඇහිටි අපේ ජීවිතයේ තියෙන තැනින් අපි පටන් ගන්නවා. අපේ හැමෝගෙම ජීවිතවලට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. බාහිර තුල, සමාජය තුල අපේ ජීවිතවල මොන විදිහේ වෙනස්කමක් පෙනුණත්, මොන විදිහේ නානත්වයක් පෙනුණත් සැබෑවටම අපි මුහුණ දෙන සැබෑවටම අපේ ජීවිතයේ පවතින යථාර්ථයක් තියෙනවා, දුක. මේ දුක කියන කාරණාව අපිට දුරු කරගන්නට ඕනේ. මේ දුක කියන කාරණාව නැති කරගන්නට ඕනේ. මේ දුකයි ලෝකෙට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්ටයි අපි මේ අද සූදානම් වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට තව එක් කාරණාවක් තියෙනවා. දුක කියන කාරණාව අපිට දකින්නට, දුක කියන කාරණාව ජීවිතේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයක් තියෙනවා. ලෝකේ තුල අපි දැකලා තියෙන දුක, අඳනවා, වැළපෙනවා, දුක් දුමහස් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරිය සත්‍යෙ මෙතන ටිකක් වෙනස්. අපි නිකන් එක විචාරශීලීව කතා කරලා බලමු. අපි දන්නවා එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයනට යනකොට හතරතර නිමිති දැක්කා. ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලකඳක් දැක්කා. කලින් චන්නාරතිගෙන් අහලා දැනගෙන තිබුණා ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක් කියලා. නමුත් එදා මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේදී බෝධිත්‍රය මුලදී සම්බුද්ධත්වයට පත් වුණාම දේශනා කළා උබ්බේ ආනුපතේසු ධම්මේසු චක්කුම් උදපාද ඥානම් උදපාද සංඥා උදපාද විද්‍යා උදපාද ආලෝක උදපාද කියලා සිංහනාදයක් කළා. පෙර නොයසු විරු ධර්මයක් මත පහළ වුණා. පෙර නොයසු විරු ධර්මයක් පහළ වුණා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ. එදා චන්නාමතිකෙන් අහලා ආර්ථික තිබුණ එකම නම් මෙතනදී දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ වචනය මෙතනදී කියන්න පෙර නොයසු විරු දහම දැක්ක කියලා. එහෙනම් ලෝකයේ හැමෝටම අපි මේ එදා චන්නාරතිගෙන් අහලා දැනගත්ත ටික ලෝකෙ හැම කෙනෙකුටම දැනගන්න දෙකකට පුළුවන්. නම් බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍ය කියලා දැක්කු ටික ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයෙන්ම අවබෝධ කරගත දෙයක්. අන්න ඒ tikai අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ හින්දා අපි දැන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දුක ගැන නෙමෙයි අපි ජීවිතයේ ඇත්ත ඇති හැටි ටික සම්මර්ෂණය කරලා බලමු. දැන් මේ වෙලා වින්දලා එකක්මාරක්තරේ මේ කරුණු උත්තර තේරුම් යනකම්ම මේ කියලා දෙන්නට මම උත්සාහවත් වෙනවා. මේ මම දේශනා කරන අතරදී වුණා ඕනම කෙනෙකුට කොල්ලලාක්ක ප්‍රශ්නයක් ඇති වුණොත් එවිලෙන් මගේ අහන්න. ඒක මට බාධාවක් වෙන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැහැ. මට අවශ්‍ය මොනවද දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම මේ පින්වතුන්ගේ ජීවිතවලට සතරට සැනසෙල්ල වෙනස, මේ ජීවිතයේ සැනසෙල්ල වෙනස යමක් අවබෝධ කරගන්නට ඇත්තක් පෙන්වන්නට යොමුනවට. ඒ හින්දා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඒක හිතේ තියාගෙන ඉන්නත් එපා. ඊට පස්සේ අපි මේ විදිහට මේ ධර්ම සාකච්ඡා විදිහට අරගෙන යමු. එතකොට මම මතක් කළේ එකයි, දුක ගැන බලන්නත් එපා. අපි ජීවිතය ඇත්ත ඇත්තිය බලමු. මොකද මම මෙහෙම කියන්න හේතුව සමහර කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම සර්ව සුභවාදී දහමක් කියලා. තව කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම අසුභවාදී දර්ශනයක් කියලා. ඒ සුභවාදී කියලා කියන්නේ කෙනෙක් කියනවා බුදුදහමෙන් කියන්නේ සැපක් ගැන, සැප ලබන පැත්තකට යන්න කියන්නේ කියලා. තව කෙනෙක් කියනවා බුදුදහම මහා අසුභවාදී දර්ශනය, කම් දුක් කියලා අමුළු ජීවිතේම දුකයි 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 කියන විලාප දෙන දහමක් බුදුදහම කියන්නේ කියලා මහා අසුභවාදී ඇදියාවක් වගේ එකක් කියලා කියන අය ඉන්නවා. නමුත් මම මෙතෙන් මතක් කරනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්වත් සුභවාදී දර්ශනයක්වත් නෙවෙයි, බුදුදහම යථාර්ථවාදී. අපි ඒ හින්දා ඇත්ත ඇති හැටි බලන්න ටිකක් උත්සාහවත් වෙමු. කුමක් නිසාද? අපි මිනිස්සු නිසා. මනං මුස්සතිති, මනුස්ස උසස් මනසක් තියෙන නිසා මනුස්සයෙක් වෙනවා. උසස් මනසක් ඇති කෙනෙකුට සුදුසුයි විචාරශීලී බව. ඒ නිසා හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ, හිතන්න පුළුවන්කමට කැමති වෙච්ච හින්දා. අද හිතන්න පුළුවන්කම භාවිත නොකළොත් අපෝ අපි දුරු කරනවා නොහිතන බව. ඒ හින්දා අද දවසේදී අපි විචාරශීලීත්වයෙන් අපේ ජීවිතය දිහා ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එදා බෝධිද්‍රිමුණි අවබෝධ කරගත් දහමේ දහම පස්වක මහන්ත ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපේ මේ සත්‍ය ගවේෂණයට ඒකම අපි පාදක කරගමු. ඒවං විපරිවත්තං ද්වාදසාකාරං යතහා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝති. මේ වට තුනක් තියෙනවා. මේ වට තුන දුරුසාකාරයෙන් ඇත්ත ඇති හැටි දැක්කාම මේ යතහා භූත ස්වභාවය පිරිසිදු වෙනවා. එහෙනම් ජීවිතවල තියෙන ඇත්ත ඇති හැටිම කෙනෙකුට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 12ක් තියෙනවා. මෙන්න මේ කරුණු 12 සම්පූර්ණ වුණොත් අන්න එයාට තමන් කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. ජීවිතය ඇත්ත ඇතිහිදී දකින්න පුළුවන් කියලා. මොකද්ද මේ කරුණු 12? මොකද්ද මේ ත්‍රිපරිවර්තය? ත්‍රිපරිවර්තය කියලා කිව්ව වට තුනක් කියලා කිව්වා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, ෘත ඥානය කියලා. ඇත්ත මේකයි කියලා දැක්කා. ඇත්ත සාත් කරගන්න ඕන එකක් කියලා දැක්කා. ඇත්ත සාත් කරන් සාත් කළා කියලා දැක්කා. මොකද ඇත්ත කියන එක අපි ටිකක් නුවණින් බලමු. දැන් මෙතන ඉඳලා මම මේ පෙන්වන දේ බුදුහාමුදුරුවෝ කිව්වට මේ පිමුතුන් ගන්න එපා. මම කිව්වා ගන්න එපා. මේ ස්වාමීන් වහන්සේලා වූ මහා සංඝරත්නය කිව්වත් ගන්න එපා. දැන් මේ හැම වචනයකින්ම මෙතන ඉඳලා පෙන්වන තමන් තුළ මේ ධර්මයේ තියෙනවද, ඇත්තටම මේක මෙහෙමද කියලා තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක මෙන්න මේ ඇත්තක් කියනවා මේක මේ ලෝකයේ මනුෂ්‍යයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් කිසිම කෙනෙකුට නෑ කියන එහෙම බෑ. මොකද දුක කියලා එකක් තියෙනවා. මොකද ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන සංද දුක්ඛා. දැන් අපි මේක අහලා තියෙනවානේ ওই වචන ටික. ඕක අපි දැකලා තියෙනවද අපේ ජීවිතේ තියෙනවා? අතනවල හැම මොහොතකම තියෙනව දැකලා තියෙනවද? නෑ. එහෙම දැක්කොත් ඇත්තට මේ ජීවිතේට කලකිරෙනවා අපි. අපි හොඳයි ටිකක් බලමු. ඔක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට විස්තර කරනවා සංයුත්ත නිකායේ ආදිත්ත කියන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ඇස ඇවිල ගන්නාලාදි රූපය ඇවිල ගන්නාලාදි කන ඇවිල ගන්නාලාදි කියලා කුමකින් ඇවිල ගන්නාලාදිද? ජාතියෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් ඇවිල ගන්නාලාදි කියලා. අපි හොඳයි මේක සීකරලා බලමු. හැමෝම දැන් නුවණ තියෙන කෙනත් නුවණ නැති කෙනාටත් මේ ලෝකේ ඕනම කෙනෙකුට පවතින හම්බ වෙන ඇත්තක් වෙන්න ඕනේ මේක. අපි නිකන් සිහි කරලා බලන්න මේ ඇහැ ගැන. පින්වතුනි මේ ඇහැ කියන්නේ හේතුවකින් හටගත් එකක්. හැමෝම තමන් කෙරෙහි ඇත්තද මේ කියන වචනේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වද නැහැ. මේ දේශනා කරන හාමුදුරුවෝ කිව්වද නැහැ. මේ ආව කනකොන ආහාරය නිසා හටගත් එකක්. පුරාණ කර්මපත්යෙන් හටගත් එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඒකනේ බත් ඉඳන් ගන්න එක දාන්ත වෙන්නේ. ඔන්න ඇහැ හේතුන්ගෙන් හටගත්ත එකක්. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් ඇහැ කියන්නේ. හොඳයි මේ ඇහැ දිරන්නේ නැද්ද? ඇස් නොපෙනියන බව වෙන්නේ නැද්ද ටික ටික? ඇහි මේ මහරුකමක් දිරන බවක් පේන්නේ නැද්ද? එහෙනම් ඇහැ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. හොඳයි මේ ඇහි නොයෙක් ලෙඩ රෝගී නැති නැද්ද? එහෙනම් මේ ඇහ විරාජී ස්වභාව කොට ඇති ධර්මයක්. ලෙඩ රෝග ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද? හොඳයි මේ ඇහ විදෙන බව නැතින බවක් වෙන්නේ නැද්ද කවදාහරි? එහෙනම් මේ ඇහි ඇහ මරණ ස්වභාවය කියලා කොට ඇති ධර්මයක් නෙමෙයිද? හොඳයි මේ ඇහ තියෙනකොට අප්‍රියමනාප ස්පර්ශ ගැටේ නැද්ද ලැබෙන්නේ නැද්ද? එහෙනම් මේ අප්‍රියංහා එක්වීමේ දුක ගැන දෙන ධර්මයක් නෙමෙයිද? හොඳයි මේ ඇහ තිබුණොත් ප්‍රියමනාප රූප නැති බවින් එන දුක් දුකක් එන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රියංගෙන් වෙන්නේ දුක හදන ධර්මයක් නෙමෙයිද මේ ඇහ? හොඳයි මේ ඇහ නිසා තමන්ට හරි අනුන්ට හරි මේ ලෝකෙ තුල කෙනෙක් සෝක කරන බව, හඳන බව, විලාප දෙන බව වල් පේන්නේ නැද්ද මේ ඇහ නිසා? එහෙනම් මේ ඇහ කියලා කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමන ධර්මයක් නෙමෙයිද? මේ ඇහ කියන එක පවත්වා ගන්න අපි මොනතරම් උත්සාහවත් වෙනවද? මේ ඇහ රැක ගන්න අපි වෙහෙසෙනවා නේද? යමක් රකින්න උත්සාහයක් තියෙනවා නම් ඒක වෙහෙසක් නැද්ද? එහෙනම් මේ ඇහේ පරිහරණයම අපිට දුක නැද්ද? හොඳට සිහි කරලා බැලුවොත් පින්වතුනි අපිට පේනවා මේ ඇහ කියන්නේ ජාති ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධි ස්වභාව කොට ඇති, මරණ ස්වභාව කොට ඇති, ශෝක පරිදේව දුක්ඛ දෝමන ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. හොඳයි ඒ වගේ සිහි කරලා බලන්න මේ කන දෙහා, මේ කනේ ඉපදෙන ස්වභාවය කිව්වොත් අපිට දුක. මේ කන කියන එක හේතුන්ගෙන් උපන්න ධර්මයක්. කන ගුණ ආහාරය නිසා, පුරාණ තණ්හාව නිසා උපන්න ධර්මතාවයක්. එහෙනම් මේ කන හේතු ප්‍රත්‍යයයි. ඉපදින ස්වභාව කොට ඇති ධර්මයක්. හොඳට නුවන් බලන්න. මේ කනේ දිරන බව, මහල් වෙන බව, කන් නැතිවීමට යන බව නැද්ද? එහෙනම් මේක ජරාව නෙමෙයිද? මේ කනේ නොයෙක් ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? එහෙනම් මෙතන ලෙඩකින්නේ දුකක් එන්නේ නැද්ද කන නිසා? එනවා. එහෙනම් මේ කන කවදා හරි නැසෙන දවසකට එන්නේ නැද්ද? එනවා. මේ කන නිසා අප්‍රියමනාප ශබ්ද ගැටෙන්නේ නැද්ද? ප්‍රියමනාප ශබ්ද නැතිවීමේ දුක එන්නේ නැද්ද? මේ කන නිසා සෝක කරන්නට, හඳන්නට, ගැලපෙන්නට වෙන කරුණු ලැබෙන්නේ නැද්ද අපිට? එහෙනම් කන කියන එක හොඳට නුවණින් සිහි කරලා බලන්න, ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ප්‍රියංගේ වෙන්වීම, අප්‍රියංගා එක්වීම ස්වභාව කොට, සෝක කිරීම, හැඳීම, වැළපීම ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද? ඒ වගේමයි පින්වතුනි, මේ නාසය, දිව, ශරීරයේ හිත ගැන බලන්න මේ ධර්මතා ටිකත් අර ඉස්සෙල්ලා කිව්ව න්‍යායෙන්ම දැනගන්නට ඕනේ. දැන් හොඳට බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛං අපේ සංයෝගෝ දුක්ඛෝ, යේ විපයෝගෝ දුක්ඛෝ, යම්කිච්ච නලබති සංකේ දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. දැන් මේ දුක අපි පිටතින් නැතිනම් ඉඳලා හිටලා තියෙන එකක් හැටියට දකින්නේ අපි ලෝකේ. නම් බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකේ කාටවත් නොදැක්ක ඇහැකින් මේ ජීවිතයේ යථාර්ථය. පින්වත්නි, හොඳට මෙන්න මේ දෙක හිතන්න. පළගතිය දුකට කැමතිද? නැහැ. පළගතිය කැමති සැපට නේද? කැමති සැපට. හිතට හිතන්න මේ දෙක. මම මේ කතා කරන වචනයක් වචනයක් ගන්න පිටපස්සෙන් එන්නේ. පාඩුවක් වෙන්නේ. පළගතිය කවදාවත් කැමති නැහැ දුකට. පළගතිය කැමති සැපට. එයා හරි ආසයි පහන් දැන්න. එයාගේ අදහස තියෙන්නේ පහන්දල් සැපක් කියලා. තමන් ආස කරන දේ කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දලට පයින්නවා. පයින්නකොට මොකද වෙන්නේ? දුක එනවා. එයා නොදන්නවා වුණාද, එයා නොදැක්ක වුණාද, පහන්දල්ලේ තියෙනවා යථාර්ථය. ගින්න කියන එක හැමදාම පවිදුයි, පවිදු ස්පර්ශයක් තියෙනවා. විපරිත අදහසක් ඇති කරගෙන ඒකට පැටනා කියලා නොපිච්චින්නේ නැහැ. ඉච්චෙනවා, දුක එනවා. නමුත් මෝඩකම කොච්චරද? ආපහු දුක්ඛ අඥාන දුක දන්නේ නැහැ. ආපහු මොකද කරන්නේ? ඒ දුක්ඛ දේම සපයි කියන අදහස ඇති කරගෙන මැරෙනකම් ඒකට පයින්. මතක තියාගන්න, පළවෙනිය දුකට කැමති නැන්නේ ඒකට ගියේ. සපටි ඒ කතා එහෙම කළා. එයාගේ මොඩකම එයා දන්නේ, අපි දන්නේ. නමුත් අපි දන්නවද එයා කරපු දේ අපි කරනවා? අපි කවමවත් කැමති නැහැ දුකට. අපි ඔක්කොම කැමති සැපට. නමුත් අපි ඇහැට කැමති. අපි දන්නේ ඇහැ කියන එක දුක කියලා. කලගෙඩිය දන්නේ ඉන්න කියන එක දුක කියලා. එයා දුකට කැමති නැහැ, කැමති ඉන්නේ. ඒ වගේ අපි දුකට කැමති නැහැ, නමුත් අපි කැමති ඇහැට. අපිට නුවණක් ආවේ නැහැ, ඇස් දෙකක් තිබුණේ නැහැ. ඇහැ කියන්නේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව, දුක් දුන්න ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. අපේ සාස්තුන් වහන්සේගේ වචනේ, අපි වචනේට කියනවා බුදුහාමුදුරුවෝ, අපේ සාස්තුන් වහන්සේ, අපි ශ්‍රාවකයෝ කියලා. ඒ හරි සෝචනීයයි පින්වතුනි. බුදුහාමුදුරුවෝ, අපේ සාස්තුන් වහන්සේලාට බුදුහාමුදුරන්ගේ වචනේ අපි අරගෙන තියෙන බවක් මම පිළිතුර නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඇහැ කියන එක ජාති ජරා ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගේ පීඩාන්ගේ ධර්මතාවයක් කියලා. නමුත් අද අර පළඟැටිය වගේ අපි සැප කියලා දකින්නේ බුදුහාමුදුරුවෝ දුකයි කියන බුදේ නම්, පින්වතුනි, අපි බුදුදහම කොච්චර ඈතද? බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙන් අපි කොච්චර ඈතද? අපි වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධයි කියන සුදුසුද? හිතන්න, මේක සුදුසුයි මනුෂ්‍යයෙක්. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි, අපේ ජීවිතවල සුදුසු. ප්‍රඥාව ඇති ඇත්තෙකුට සුදුසු. එහෙනම් හොඳට හිතන්න, පළගතිය කරපු දේ අඩුවක් තියෙනවද අපේ ජීවිතය තුළ කියලා? අපි කවුරුවත් කැමති නැහැ, කිසිම කෙනෙක් කැමති නැහැ මේ ලෝකෙ දුකට. නමුත් හැමෝම ඇහැට කැමති. බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දුර සතිපට්ඨාන සූත්‍රයේ දෙන්නා. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව පවතින්නේ කොහෙද? චක්කුන් ලෝකේ විය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවි සමානා නිවිසති. මේ ඇස ලෝකේ ලෝකයේත ප්‍රිය සුභාවයක් මధుර සුභාවයක් මේ තණ්හාව ඇති වෙනවා නම් මෙහි ඇති වෙන්නේ පවතිනවා නම් මෙහි පවතින්නේ කියලා පෙන්වනවා. කාද දිව නාසය ශරීරය මනසක් පෙන්වනවා. ඊට පස්සේ නිවන පෙන්ව දුක්ඛ නිරෝධය සත්‍ය මොකද්ද? චක්කුම් ලෝකේ චක්කු කියන්නේ ඇහැ. චක්කුම් ලෝකේ පිය රූපං සාද රූපං එත්තේසා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති ඒ පහියමානා පහියති. ඇහැ ලෝකේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තණ්හාව නැති වෙන්නට ඕනේ කොහෙද? මෙන්න මෙහි නැති වෙන්නට ඕනේ. නිරුද්ධ වෙන්න ඕනේ මෙහි. නමුත් ඇහැ කර දිවනාසේ ශරීරයේ හොඳට සබාගෙන ඒක පරිහරණය කරන පුද්ගලික තණ්හාව නැති කරන්නයි අපි යන්නේ. නමුත් ජීවිතයේ අවබෝධයක් ආවහම මේ ආයතන ටික යථාර්ථ දැක්කොට පුද්ගල භාවය නැති වෙනවා මිසක ආයතන ටික පරිහරණය කරද්දී වෙනම පුද්ගල භාවයක් නැති කරන්න හදනවා නම් මේකයි සතන්කාරික බව පුද්ගල භාවය කියන නෝනක් අපිට ලැබෙන්න ඕනේ. මෙතේ දිනවටගෙන මේ කර්මක මහල අවස්ථාවන් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසායි මම කියේ හර කෙනෙකුටම අවස්ථාව කියනවා ඕනම වෙලාවක මගේ ඕනම ප්‍රශ්නයක් අහන්නට. එහෙනම් මුදලට ජීවිතය ගැන සිහි කරලා බලන්න ගතානුගතික දුර සමාජ රටාවට නම් යන්නේ නැතුව ඇත්තටම අද දවසේ තථාගතයන් වහන්සේගේ වචනයට ආදරෙන් හිත තබලා පලකැටිය දුකට කැමති නැති වුණාට මෝඩකමට දුකට පයින්නවා වගේ දෙයක් නෙමෙයිද අපි කරන්නේ. අපිට දුකේ අඥාන බවක් නේද තියෙන්නේ? අපි දුක දන්නේ නේද? ඇයි අපි සැපට කැමති දුකට කැමති නැහැ? සැපට කැමති අපි ඇහැට කන දිවට නාසයෙන් ශරීරයට කැමති. ඇහැ කන දිව නාසය ශරීරය සිත කියන එක ජරා ව්‍යාධි සෝක මරණ පරිදේව ධර්මයක් නම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ බැඳලා තියෙන්නේ ඇඳලා තියෙන්නේ මොකේද? දුකේ. යමෙක් දුකට තණ්හා කරනකොට දුකට කැමති වෙනකොට දුක මම දුක මගේ කියනකොට දුකෙන් මිදෙයිද? මිදෙන්නේ නැහැ. ඔක බලන්නෝ නම් කියලා කොහොම ලස්සනද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිම නිකාය තුළ සච්චක සූත්‍රයේ සච්චක කියන පරිමායක වෙච්ච විභාගයකදී යෝකෝ ආත්මවිශ්ල දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගත දුක්ඛං හේතං මම ඒසු ආත්මි මෙසු ආත්තා කියලා ආත්මවිශ්ලනේ යමෙක් දුක මම දුක මගේ දුක මගේ ආත්මයයි කියනවනම් එයා දුකෙන් මිදෙයිද කියලා නොහිතම ස්වාමි දෙවෙන්නේ නැහැ කොහෙන් වෙන්නද කියනවා. එහෙන මම මගේ මගේ ආත්මයයි කියලා අපි ගන්න පිමුතුනේ බුදුදහම ගන්න හින්දා බෞද්ධකම හරියට පිළිතුර නැති හින්දා. එතකොට අපි හරියට දැක්කා නම් ඇහැ කියන එක කන දිව නාසය ශරීරය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා. ඇත්තටම තණ්හාව නැති කරන දින ප්‍රතිපදාවක් ඕනේ. තණ්හාව කියන්නේ ඉඳේම නැති වෙනවා. එතකොට එහෙනම් මේ ආයතන ටික දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? දැන් අපි පහේ දුක තියෙන්නේ කොහෙද? බුදුහාමුදුරුවෝ කිව්වට නැහැ. එහෙනම් මේ වගේ ධර්මතාවයක් මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ධර්මතාවයක් කියලා අපිමයි තේරුම් ගන්නේ අපිමයි දැනගන්නේ. එහෙනම් අපිට ඔප්පුනා නේද ඇහැ කියන්නේ කියලා අසුභාවය. එහෙනම් ඇහැට කැමති වුණා කියලා කියන්නේ අපි මොකෙටද කැමති වෙලා තියෙන්නේ? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක් දුන්නා තුලට කැමති. කැමති අපිට ඒව ලැබුණොත් පුදුමයක්ද? නොලැබුණොත් පුදුම වෙන්න ඕනේ, ලැබුණොත් පුදුම වෙන්න ඕනේ. පහරද පයින්න පල ගැටියා පිච්චුනොත් බුදුම වෙන්නේ නොපිච්චුනොත් නොපිච්චුන. එහෙනම් ඇහැ කන දිවනාසය ශරීරය හිත මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ඇතුළු කරන මේ ලෝකය අඳන විලාප දෙන කෑ ගන්න තිහි නැතුව වැටෙන දේවල් උනොත් බුදුම ඇද්ද? නැති වුණොත් නේ බුදුම වෙන්න ඕනේ. මොකද එබඳු භාවයේ උත්ම කරගෙන ඉන්න කෙනා එබඳු භාවයේ නොවේ කියන තමයි පුදුමයි. මේ දහම නදාලිසයි අපිට මේක පුදුමයි. එහෙනම් මොන දැන් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. බලද්ද ටිකක් මම මේ කියන එක කරන්න පුළුවන්ද කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? උඩ ඉඳන් මොන ගෝලයක් හරි වාහනයක් හරි පෙරළීගෙන එනවා. අපි ඒක ඇතුලේ ඉන්නේ. නොපෙරළී ඉන්න පුළුවන්ද? පෙරළෙන දෙයක් නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තියෙනතුනේ මේ දුක උපන්න නම් මේ දුක ඇතුලේ දැන් දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. දුක එනවා. පෙරළෙන දෙය ඇතුලේ නොපෙරළී ඉන්න බෑ. මේ බුදුහාමර පෙන්නන්නේ මොකටද? දුකේ කලකිරෙන ලෝකයා මේ දුක දුක හැටියට නොදැක්කොත් කවදාවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ කලකිරෙන්නේ නැත්ටි ඇයි? අපිට ඇත්තටම දුක දන්නේ නැහැ. දුක්ඛේ අඥාන. දුක දැනගත්තොත් දුකේ කලකිරීමෙන් දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් අද අපිට හැම පුදුමයක් මේ කවුරුහරි මහානුවරත් පුදුමයක් අපිට. ඇත්තටම අපේ දර්ශනයට පුදුමයක් උනොත් තමයි පුදුමයි. මොකද කලකිරි දර්ශනයක් නැතට තියෙන්නේ. එතකොට කෙරෙන දේ ඇතුලේ නොකෙරෙන්නේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දුක ඇතුලේ දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කතාවක් උපමාවක් කරගෙන බලමු. ඔන්න මා විශාල ලොකු ගිනි ගොඩක්. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනි කුඩේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහෙ ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් කවුද පිච්චෙන්නේ කවුද නොපිච්චෙන්නේ? කවුද පිච්චෙන්නේ නැත්තේ? එහාට මෙහාට පැන පැන ගින්නේ ඇතුලේ බේරෙන්න උත්සාහවත් වෙන කෙනා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්න කෙනා එයත් පිච්චෙන. ගින්න ඇතුළට ගිහිල්ලා නම් ගින්න ඇතුළේ නැගින්නේ ගින්නෙන් බේරෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා කියන එක අමතක කරන්ද? පිච්චෙනවාමයි. ඒකයි ඒකට දුක කියන්නේ. ඒක ඇතුළේ බේරෙන්න ක්‍රමයක් තිබුණා නම් දුක කියන්න ඕනේ නෑ ඒකට. එහෙනම් ඒක තුල සැප තියෙනවා කියලා කිව්වට කමක් නෑ. බුදුහාමුදුරුවෝ නොකියා ඉන්නේ බුදුහාමුදුරුවෝ ලෝකේ දුකයි කියලා කිව්වේ කියන්න දැනක් නැති හින්දාමයි. ඒ වගේ අපේ ජීවිත දිහා බලන්න හොඳට. අපි වගේ නැහැකන දිවනාසී ශරීරයේ මම කියාගත්ත මගේ කියාගත්ත දුක නොදන්න මේ ලෝකයේ අය ඉන්නවා. දුක නැතුව හිට රස්සාවල් කරනවා, මිල මුදල් හොයනවා, ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, දරු මල්ලු හදා ගන්නවා. ඇයි මේ? දුක නැතුව. තව කෙනෙක් ඉන්නවා අපි ලෝකේ දන්න විදියට සම්මත විදියට හරියම කම්මැලි කුසීත යම් දෙක බැඳගෙන ඉන්නේ කාල කම් ජීවිතයක් ගත කරලා. දැන් මේ දෙන්නත් දිහා බලද්ද දුක නැතුව ඉන්න හොත්තට ධනෙ එකතු කරලා පුරි ප්‍රකෝටි ගන්න තියෙන කෙනා ඉපදෙන්නේ නැද්ද? එයා ඉපදීම ස්වභාව නැද්ද? ලෙඩවීම, මහලු බව, මරණය, අපියංගා ඉදීම, ප්‍රියන් ඉදීම ඉදෙන්දි නොලදී මේ දුක යාර නැද්ද? හොඳයි අපි කොහීතයි කිසිම උත්සාහයක් නැහැ මම කම්මැලි කාලගන්නේ කියන කෙනා දිහා බලද්ද මෙයා ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙන දුක් විඳින්නේ නැද්ද මේ දෙන්න? ඉතින් මොකද්ද මේකේ අර්ථය? පින්වතුනි මේ ලෝකේ දුක් කියන්නේ මේ ලෝකේ සැප නැති බව කියලා කියන්නේ ඉතල කියපු ටිකම නෙමෙයිද? කෝටි ප්‍රකෝටි නෙමෙයි චක්‍රවර්ති රජකම දිවල් බලක් තියනෝද ඉතල ටික එහෙම වුණා අපේ ජීවිතේ? සැප කියන්නේ මේ ටික නැති බව මිසක මේ ටික ඇති බව තුල සැප කියන එක ගන්න පුළුවන්ද? බුදුහාමුදුරු නෑ කියන්නේ නෑ, තියෙනවා. හැබැයි ඒ සැපේ උපමා කරන මොකද? හොරි කුෂ්ඨයක් අහනවා වගේ කියනවා. හොරි කුෂ්ඨේ කහනකොට සැපක් නැතුව හිත නෙමෙයි තියෙනවා. අමතක කරන්න එපා කියනවා. ඒකම ඇති වෙන විශාල දුක සහ වෙහෙස. කාමයට පෙන්නන්නේ ඒකයි. කුෂ්ඨයක් වගේ කියනවා කාමයට. දද රෝගයක් වගේ කියනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් නැද්ද කෙනෙක් සැප විඳිනවා. මේ සැපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන බොහොම පරිත්තයි. ආස්වාදයේ ටිකයි, ආදීනව ගොඩායි, මෙයා කරන්නේ හරියට පිපාසිත ලුණු වතුර බොනවා වගේ වැඩක් කියනවා. හරියට උපමාවක් වෙන්නනවා මොකද්ද? අට්ටි සංකලික මා කාම. අට්ටි සංකලික උපමා කාම. කාම කියන්නේ ඇට දැකලා වගේ. දැන් ඇට කූරක් වගේ කියනවා. සත්තු මරණ දැනකට ගියාම බල්ලෙක් කියන ඉතරා හිටියොත් උට මස්කටක් ගන්න. දැන් මේ කතා මේක බොහොම බඩගින්න වැඩිකම හින්දා හපනවා 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 කෑවට මුගේ බඩ පිරෙනවද? ලේව කනවා නමුත් පිපාසයෙන් සම්බින්දෙන්නේ බඩගින්න සම්බින්දෙන්නේ එහෙම නෑ. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ආස්වාදේ බොහොම ටිකයි මේක ලැබෙන්නේ. බඩ පිරෙන්නේ පුදුමයි මේ ඇටකූර ලේව කනේ කිය ආස්වාදේ විතරමයි යන්නේ. ආදීන ඊට පස්සේ වැඩි. ඇයි? ඇටකූර හපනකොට හපනකොට උගේ කටු වල වෙලා ඇටකූරේ ලේ ගැහැ. දැන් මෝ හිතනවා තව මේකේ ලේන තමයි තවත් හපන. දැන් හපනකොට මොකද වෙන්නේ? තවත් එන. මොන ඔය වගේ සපස් තමයි විද්‍යාවේ පනකටින් මේ ලෝකේ ඉන්නේ. ඕක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් හරි සංවේදී සිද්ධියක් මේ අලි කරනවා. අලි අලි. අන්දර කියලා කල්යාවෙත් කියලා දන්නවනේ. මනුස්සයෙකුට ඇවුනහම ඒකේ විස යන්නේ සති ගන්නත් මාස ගන්නත්. මේ අන්දර කටු ගස් පිටින් තමයි යාලි කන්නේ. අපි ඉන්න පැතිවල ඉතින් අලි ඉන්නවා. ඈ. ඒ ගස් පිටින් උතුරලා අහනවා. ඒකට හේතුව මේ ගහ කඩාගෙන කනකොට ඒ කටුගේ කටේ ඇවිල්ලා ලේ මිශ්‍ර වෙනවා. මේ සතා හිතන්නේ මේ රහා ඉන්නේ මේ ගස් වල කියලා. ඌ තව තවත් කනවා. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි මිනිතුනේ අපි හිතන අද සැපේ. ඉතින් මේ සැපේ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අද අඬනවා විඩාප දෙන දුක විතරක් නෙමෙයි මේ දුක දුකක් හැටියට නොදැන දුක කෙරෙහි ඇති කරගන්න මේ තණ්හාව නිසා නැවතත් මේ වගේ ආයතන ටිකක් වුණම වෙනවා. මව කුසක ආයතන වගේ දෙන්න ගන්නවා. මේ දුකට හේතුව තණ්හාවයි කියලා දෙන්නවා. ඔන්න ඉතල ඇත්තක් පෙන්වුවා. මෙන්න මේ ටික දුක කියලා පෙන්වුවා. හොඳට සිහි කරගන්න දැන් අපිට දුක්ඛේ අඥානයෙන් යම්වන බොහෝ දුකෙන්ට උනේ මේ දැක්කේ. දුක කියන්නේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළාන යම. ඒ දුක්ඛාරය සත්‍ය අපිට වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ සමුදයාවේ සත්‍ය. දැන් ඒ ගැන මොකක් ප්‍රශ්න එහෙම තියෙනවද? පිළිගන්න බැරි එහෙම නැතිනම් මොනවා හරි අදහස් කවුරුහරි කියනවා නම් අපි විචිකිච්ඡාව සැකය කියන එක තියාගන්න සතුටු කරගන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා කතා කරන්න අහන්න කියන්න නැජ්ජයෙන් නැහැපා. මේකේ සියල්ලම මුද්දට අපි දන්නවනේ මේ තැන් වලට එන්න ඕනේ නැහැ නුදන්නේ නම් යාවේ නේද? ඒ හින්දා වැරදුනත් එහෙම කමක් නැහැ. වැරදේ කියලා බලන්න නැහැපා. අහන්න පුළුවන් වුණා. දැන් මේ ගැන ප්‍රශ්න ගැටළු නැද්ද? මේ දුක කියපු කාරණාව පිළිගන්න පුළුවන්? ජී පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ආර්ය සත්‍යය. ආර්ය මනසලගේ ඇත්ත උතුම්ම ඇත්ත. මේ ඇත්ත ලෝකෙට පේන්නේ නැති එක. එදා ඡන්නයෙන් මහව දැනගත්ත ලෙඩදීන් මහලුවන් වගේ එහෙම නෙමෙයි. මේ දැක්කේ. දැන් මේ දුක නොදැන දුක කෙරේ තණ්හාවක් ඇති කරගන්න මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ප්‍රාර්ථනා කරනවා නම් මේක නේද නැවත ඇහැල දෙන්න හේතුව? දැන් අද මේ ඇහැින්ද දුකෙන්ද නැවත මේ ඇහැලෙන්න හේතුව මේක නේද? කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ කාරණා ටිකක් දැක්කා. මේ වගේ දුක ආපු වෙලෙට හේතුව තමයි අද මේ දුක දුක හැටියට නොදැන ඇති කරගන්න තණ්හාව කියලා දැක්කා. තණ්හාව කියලා දැක්කා. එහෙනම් පෙර ආයතනයන් කෙරෙහි ඇති කරගත්ත තණ්හාව තමයි අද මේ කාරණා ටික හදාගන්නේ. අද මේ ධර්මයන් දුක බව අවබෝධ කරගෙන අද මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්නවා නම් මුදිත හිතන්න දැනක් ඈ. අද මේ ටික ඔක්කොම මගේ වෙලා නම් අඩුවක් නැතුවම ගිනි ගොඩ ඇතුලට යන්න පුළුවන්. අඩුවක් නැතුවම ජරා මරණ ස්වභාවය උරුම කොට ඇති කෙනෙක් කියලා බය නැතුව සිංහනාද කරනවා. කිසිම සැකයක් නැතුව ඒ කාන්තේ මොන වගේ තැනකට යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. සම්භාව තියෙනවා. මේ ආයතන ටික හැදෙනවා කියලා කියන්නේ නැවත ආයතනික ඉපදෙනවා කියලා කියන්නේ මොකේ ඉපදීම? ලෝක ඉපදීම. ස්පර්ශ ආයතන හය නැවත ඉපදෙනවා කියලා කියන්නේ ලෝක ඉපදීම. මේ ස්පර්ශ ආයතන හය පවතිනවා කියලා කියන්නේ ලෝකෙ පවතින. ලෝකයේ හෝ ලෝකේ යන දැනුම කුමන ආකාරයකින් හෝ අපිට එන්නේ මේ ආයතන හය හරහා නෙමෙයිද? මේ ආයතන හය හය නොතිබුණු ලෝකයේ හෝ ලෝක යන සංඥාත්වයක් හෝ දැනුමක් හෝ හම්බ වෙනවද? නැහැ. එහෙනම් මේ ආයතන හය නිසා නේද හටගන්න ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හටගන්නේ? ජාතිය ස්වභාව කොටයි. සංකත ධාතුවේ හට ගැනීම සංකත ධාතුව කියලා කියන්න පුළුවන් මේ ආයතනයි. සංකත ධාතුවේ හට ගැනීම කියන්න පුළුවන් ආයතනයි. මේ ආයතන හය ලෝකේ හට ගැනීම කියන්න පුළුවන්. මේ ආයතන හය පහළ වීම ජරා මරණයන්ගේ පහළ වීම කියලා කියන්න පුළුවන්. එහෙනම් අද තණ්හාව තියෙනවා නම් තමා ඇති වෙන ස්වභාව කොට ජරා මරණ ස්වභාව කොට ඇති මාවත කෙරෙනවා ප්‍රතිපදාව කෙරෙනවා කියන කරුණ දැනගන්නට ඕනේ. මේක බෞද්ධයන්ගේ තම තමා කෙරෙහිම නොනින් දත යුතුයි. අච්චත්ත විරිතපු විඤ්ඤාණය. තමන්ම තමන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මම මෙන්න මේ තැනට නිහම වෙච්ච කෙනෙක් වෙන්නේ. එතකොට මේ ඇහැකම් දිනවාදී ශරීරය හම්බ වෙන්නේ නැහැ අද මේ මට්ටමට නේ. අද මේ අධි කරගෙන තණ්හාවේ විවිධ මට්ටම් මත මේ ඇහි විවිධ මට්ටම් තියෙනවා. යකඩ විනිගෙන දැමෙන යකඩ උල්ලැන්න මට්ටමේම මට්ටමේදී භාගික කවි විදිහට හැලගෙන දැනුත් තියෙනවා. හොඳ ප්‍රියමනාප දර්ශන ලැබෙන විදිහටම හම්බෙන විදිහ ඇහැගෙන මට්ටමකුත් තියෙනවා. සැපයි දුකයි දෙකම හම්බෙන විදිහ මට්ටමේ ඇහැගෙන බවකුත් තියෙනවා. ඇහැට ගෝචර වෙන මේ කිනාන ප්‍රතිමුත ඇහැ දුකම. මේ සියල්ල දුකම. නමුත් ලෝකෙ තුල මෙහෙම තවත් කමක් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන මේක තමයි දුක් සමුදයාවේ සත්‍ය කියලා. දුක ඇතිවීමේ හේතුව කියලා දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මෙතනයි මම මේ පෙන්වන්න හදන්නට මුත්තට සිහිය හොඳට නොවන හොඳ අවධානය යොමු කරන්න බෞද්ධයේ පරම නිස්සාර හම්බෙන්නේ මෙතනයි. බෞද්ධයේ සැබෑ අර්ථ විද්‍යමාන වෙන්නේ බෞද්ධ කම ගොඩනැගෙන්නේ නිවන් ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ මෙන්න මෙතනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ තස්සයව තණ්හාය අශේෂෝ විරාගෝ චාගෝ පඨිනීසතෝ මුක්ති ආනාලයෝ ඉදං විචති දුක්ඛ නිරෝධය සච්චං. ඒ තුන් ආකාර තණ්හා වගේ ඇහැට කාන්ත දිවනාසික හරිත තණ්හා කරනවා නම් ඒක තියෙනවා කාම මට්ටමේ රූප මට්ටමේ අරුප මට්ටමේ කාම භෝගේ රූප භෝගේ අරුප භෝගේ මට්ටමක් තියෙනවා. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට යම් කිසි කෙනෙක් නැති කළොත් ඉතුරු නොකොට නැති කිරීමක් කළොත් නිරුද්ධ කළොත් මොකද වෙන්නේ? අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? දුක දුක නැති වෙනවා නෙමෙයි. ඒක වැරදි එහෙම කිව්වොත් දුක නූපදිනවා කියන්න පුළුවන්. නැති වෙන්නේ ඇති දෙයක්. තියෙන දෙයකුයි නැති වෙන්නේ. ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැති වෙන එක ධර්මතා දෙකක් තියෙනවා. මේ ගේ අපිට පුළුවන් කඩලා බිඳලා නැති කරලා දාන්න. ඒ නැති බව බලන්න පුළුවන්. ඇති දෙයක නැති බව බලන්න අමුතුම ලබුවද ඕන කෙනෙකුට පුළුවන්. හිතක් හට ගන්නවා ඒ හිත නැති වෙනවා. ඇති වෙච්ච එක නැතිවීම බලන්න අපහසු නැහැ. මේ රූපේ දිනක දියනවා ඇති වෙන එක නැති වෙනවා මේක අපහසු නෑ මේක නිවන වෙන්නේ නෑ. ඇති දෙයක නැති බව තුර තියෙන නැති කියලා ප්‍රත්‍යක්ෂයක් දෙන්න බුදුරජාණන් වහන්සේ ගහම කොටක් ගැඹුරුයි. අපි උපමාවක් කළොත් අඳුර කියන එක නැති වීමෙන් තමයි ආලෝක ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන ඇති වෙන ස්වභාව දෙක හිතට තේරුම් කරගන්න මේක යමක් ඇතිවීමෙන් ඇතිවන දේක් කියනවා යමක් නැතිවීමෙන් ඇතිවන දේක් කියනවා කියලා සංකත ධාතුව තුළ ඇතිවීම දෙයක් ආකාරයි. කන බොන ආහාරය නිසා රූපය ඇති වෙනවා කියලා බැලුවොත් මේ දේ ඇතිවීම මේ දේ ඇති වුණා කියලා යමක් ඇතිවීමෙන් ඇතිවන බව අපිට පේනවා. අඳුර නැතිවීමෙන් ආලෝකය ඇති වුණා කියනකොට මේ දේ නැතිවීමෙන් මේ දේ ඇති වුණා කියලා ඇතිවීමෙන් ඇතිවෙච්ච නැතිවීමෙන් ඇතිවෙච්ච කියන ධර්මතාව දෙකක් තියෙනවනේ නේද? එතකොට ඒ වගේ මේ නැති බව කියපු එක ඇති බවට සාපේක්ෂව යන්න හම්බවෙන්නේ. ගේ කඩලා බිඳලා දැම්මොත් ගේ නැහැ කියලා බලන්න පුළුවන්. ඇති වෙන ඇතිනේ හැම එකක්ම නැති වෙන බව බලන්න පුළුවන්. මේ තුල තියෙනවා ඇති වෙච්ච දෙයට සාපේක්ෂව ලැබෙන ධර්මතාවයක් නිසා නැති බව. එතකොට ඒ නැති බව සංකතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝකය තුල ඇති බව සහ නැති බව කියපු දෙකම සංකතයි. පඤ්චානබුත් සූත්‍රයේ උදාහරණ කොහොමද අසන්න වෙන්නේ? මේ ලෝකය බොහොමයක්ම ඇත සහ නැත කියන අර්ථ දෙක ඇතුළු කරන මේ අර්ථ දෙක නොපැන බුදුරජාණන් වහන්සේ නැදීන් ග්‍රහම් දේශනා කළා. එහෙනම් තණ්හාව නැති වුණොත් දුක මොකද වෙන්නේ? දුක නූපදිනවා කියන නුවණක් අපිට එන්න ඕනේ. ඒක හොඳට අපි බලාගන්න. දුක නැති වෙනනම් දුක නූපදිනවා කියන. ගයක් හදනවා කියන ගයක් හම්බ වෙනවා කියන කාරණාව අපිට පේන්නේ gadul වැලි සිමින්ති කියන හේතු ටික නිසා. gadul වැලි සිමින්ති කියපු ටික නේද? නෑ. මේ gadul වැලි සිමින්ති නිසා ගයක් හදන්න පුළුවන් නම් හදපු ගේ කැඩෙනවා කඩන එක වෙනම එකක් නැති වෙන එක වෙනම එකක්. යම් කිසි කෙනෙක් gadul වැලි සිමින්ති නැතිකොට ගේ නැති කරා කියන දේ සුදුසුද? නෑ. මොකද සුදුසු? ගේ නූපන්න කියන දේ සුදුසු. ගේ උපදින්න තියෙන හේතුව නැති වුණා මිසක. එමනේ? එහෙනම් තණ්හාව නැති කිරීමෙන් වෙන්නේ ජරා මරණ උපදින්න තියෙන ස්වභාවය නැති වුණා මිසක. අජරාමරයි. නිවන කිව්වේ ඒකද? මේ සලායතන නිරෝධය නිවන. අද මේ තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? මතු මේ ආයතනයේ පහළවීමක් වෙයිද? එහෙනම් ලෝකේ පහළවීමක් වෙයිද? එහෙනම් හේතුගෙන් හටගන්න ස්වභාවයක් වෙයිද? එහෙනම් ජරා මරණයක් වෙයිද? ජරා මරණයේ පහළවීමක් වෙයිද? මෙන්න මේකට කියුවා ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති ලෝකයේ මරණ පරිදේ දුක් දෝමනස්යක් නැති අජරාමර නිවන. තාපතින් කියමුකද අසංකත ධාතුව හට නොගන්න බව. හට නොගන්න බව. අපි යෝක දකින්නේ මේ තවත් මේ අහත වගේ දැනක්. නමුත් නිවන කියලා කිව්වේ මොකද්ද? සලායතන නිරෝධය. අද තණ්හාව නැති කරලා මේ ආයතන නූපදී නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා කෙනෙක් දැක්කොත් තණ්හාව නැති කරලා gadul gadul ටික නැති කරලා ගේ උපදින දින හේතුව නැති කරා. ගේ නූපදින ස්වභාවයට පත් කරා. ඒ වගේ මේ දුක බලලා අද තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කරලා වැඩෙන්න පුළුවන් තරම මේක තමයි සෝකදීසෙන්ද නිබ්බාන. නැත්තම් ක්ලේශ පරිණිරවාණ. කියලා දැන් කෙලෙස් නැති කළා. මතු උපදින්න තියෙන ස්වභාවය නැති කළා. ජාතිය නැති කළා. ඉපදීම නැති කළා. ඉපදීම නැති කළාට නැවත ඉපදීම නැති කළා දැන් ආයතන ආය පහළ වෙන්නේ නැහැ කියන ජාති. ජාතිය කියන්නේ උසිතම් ධර්මජාති. ධර්මචර්යාව වාසය ඉවරයි. කතං කරණියම් කළ යමක් කළ යුතු නම් ඒක කළා. නාපරම් විත්තස්සයි. මත්ති මත් දැන් කරන් දෙයක් නැහැ කියලා ඔබ දන්නවා. මොකද දැන් අද හේතු නැතිනොත් ඵලයේ නූපදිනවා කියලා දන්න නිසා. මෙන්න ඔයාලට කියනවා අනුපාදා සෝපදීස නිබ්බා. මොකක් නිසාද? දැන් ඉපදීම නැති කළාට පෙර හේතුන් උපන්න ධර්මය තව නැතිනේ නැහැ. ඉපදීම නැති කළා. මතුවට වෙන්න තියෙන කොටස නැති කළා. නමුත් පෙර ජීවිතෙන් හටගත්ත මේ ස්කන්ධ මාත්‍රිය විතරක් දැන් ඉතුරු. දැන් මේ ස්කන්ධ ටිකක් ශේෂ වෙවි යනවා. අන්තිමට මේ ඉතුරු ටිකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? එතෙන්ද කියනවා අපි අනුපාදා පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය කියලා. කීලං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවත්මින් තේ කීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බත් දීරා යතහ යම්පදීකෝ. පුරාණ කර්මච්ඡේවන මේ දැන් අනුපද පරිනිර්වාණය කියන්නේ මේ ඇහැ පුරාණ කර්මය දැන් අපි දැක්කා. කන දිව නාසය ශරීරය මේ පුරාණ කර්මය. මේක දුක අවබෝධ කරගෙන අනේ මේක ආපහු ලැබුණොත් මතුවටත් මේ වගේ දුක එනවා නේද කියලා දුකේ කලකිරීමෙන් තණ්හාව නැති වුණා. හුද සතුටක් හුද නුවණක් ආව සීත බුතෝස් මිනිබුතු මම නියුනවම සිසුල්ලු නැයි විදුනම
ආයේ මේ ආයතන ටික මේ දුක උපදින්නේ නැති තත්ත්වයට මට පත් කරගන්න පුළුවන් වුණා කියලා සතුටුුත් තියෙනවා. ඔන්න දැක්කා.
මොකද්ද? එතකොට කීනම් පුරාණ පුරාණ ධර්මයන් ශේවේගෙන යනවා. නව නත්‍ය සම්භවං අලුතෙන් භවයකුත් නැහැ. අවිරුණු ඡන්ද නොවැරුණු සිටි ක්ෂේවිච්ච කර්ම බීජ ඇති මේ වීරයන් වහන්සේ නිවෙනවා කොහොමද? යතා යම්තේ ප්‍රදීපෝ පහනක් වගේ පහනකට කෙලුත් තිරෙ නිසා පහනක් ඇවිදෙනවා, දැල්ලක් ඇවිදෙනවා. කලින්කල පුරුෂයේ කෙලුත් දානවා තිරෙදා. මේ නිසා මේ පහන බොහෝ කාල බොහෝ කල්ප කෝටි ගණන අනෝරාග්ව මේ පහන ඇවුරුණා. යම් දවසකදී තේරුම් ගත්ත මේ පහන් දැන් නිරෝධි. දෝෂේ තේරුම් අරගෙන මෙයා දැනගත්ත මේ තෙළු ඉතිරි නැවත නැවත දාන හින්දා මේක ඇරිදෙන්නේ. තිල් ලැබීම සහ තිර දැනිම නැවතුණා. එපමණ කොටම මෙයාට නොනකව දැන් පහනේ අලුතෙන් ඉපදීම නැතරව. ඔන්න දැන් පහනේ ඉපදීම නැතරව. දැන් පුරාණ තෙල් ටික නිසා තිරේ නිසා යන්තාව මේ පහන දැල්ල පවතින ඒ තාක්ම විතරයි මේක තියෙන්නේ කියන නුවණක් මෙයාට නැද්ද? තියෙනවා. ඒ තෙල් තිරේ ඉවරුණාට පස්සේ මේකට මොකද වෙන්නේ? නිවුණ කියන්න පුළුවන් නේ? ආපහු පහන නිවුණ, ඒ කියන්නේ පහන හටගත්තේ නෑ කියන්න සුදුසු නෑ. පහන් කතාවක් නෑ තියෙනවා. දැල්ල උපදින්න තිබුණ හේතුවම නැති වුණා මිසක දැල්ල රූපදින ස්වභාවයටපත් වුණා මිසක පහන් දැල්ල නැති වුණා නෙමෙයි. ඇතිවෙච්ච දෙයක් නැති වුණා නෙමෙයි. ඒ වගේ කලින් කලට පුද්ගලයේ තිලුත් කිරෙත් දානවා වගේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස්ටික්. මේ ඉන්න ඇවිලෙනකොට කලින් කලට තෙල් කිරේ දානවා වගේ තමයි අද මේ දුක නොකර ආයෙත් තණ්හාව ඇති වෙනවා. ආයෙත් මේ දැල්ල ආයෙත් ඇති වෙනවා. ආයෙත් තණ්හාව ඇති වෙනවා. මෙහෙම මේ පහන ඇවුරුණා බොහෝ කාලයක්. අල්ප කෝටි අනවරාග්‍ර කාලයක් මේ පහන දැමුණා. යම් කලක පහනේ දෝෂ තේරුම් ගත්තා. මේ පහන කියන්නේ ජාතිය ස්වභාව කොටස. මේ දැල්ල කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටස තමයි කියලා දැක්කා. දැකලා මේක කෙරෙහි තියෙන තණ්හාව නැති කළා. තෙදු ඉතිරේ දැනීම නතර කළා. දැන් දැක්කා මෙයාට ආය පහන දැල්ල උපදින්න හේතු නෑ වගේ. දැන් දුක උපදින්නේ නෑ ආය. දුක උපදින්න තියෙන හේතුව නැති වුණා. දැන් හුත්තට පේනවා මෙයාට. මේ ඇස් දෙකෙන් දකින්න වගේ මේ ඇස් දෙකම දැකදක වෙනිපෙනිම මේ පහන දැන් ආයෙත් පත් වෙන්නේ නෑ. ඉතින් මේ තෙල් ගිරෙන් එහාට පත් වෙන්නේ නෑ. එයාට ආයේක ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් ඉතින් මේ දුක උපදින්න ස්වභාවය නැති කළා කියන හුදු නුවණක් තියෙනවා, සතුටක් තියෙනවා, නිවුණමම සිසිලුණා කියන තැනකින් ඉන්නවා. අර තෙල් පිරේ ටිකක් නැති වෙලා යනවා. ඒ වගේ පුරාණ කර්මපත්තෙන් හටගත්තු මේ ස්කන්ධ ටිකත් ඡේවිලා යනවා. එතකොට කියනවා මොකක්ද? නිවුණ. දුක් වූ ස්කන්ධ ටික නිරෝධ ටික. එහෙනම් දරන්න දකින්න නිවන කියේ මොකද්ද? සලායතන නිරෝධි ආයතන හයේ නූපදීම නිවනයි. ලෝකයේ හට නොගැනීම නිවනයි. හැම දෙයකම නූපදීම නිවනයි. ජරා මරණයන්ගේ නූපදීම නිවනයි. නොහට ගන්න අසංකත ධාතු නිවන. අසංකත ධාතු කියලා කියන්නේ නොහට ගන්න ස්වභාවය කියන එක. හට ගන්න තියෙනවා නම් හේතුවක්, හේතුව නැති කිරීම ඵලයේ නූපදින ස්වභාවයට පත් කළා. මෙන්න මේක තමයි බෞද්ධයාගේ පාරමිතාවන් දී යුත්තේ. එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා සැක තියෙන්න බෑ අදින් පස්සේ. ඈ ඒ මෙන්න මේකයි නිවන කියන්නේ. ආයෙ ප්‍රශ්න හොයන්න අපිට නිවන ප්‍රශ්න අද අපි එක එක දේවල් බලන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. එහෙනම් ඔන්න ජීවිතේ බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් ඇහිලා අපිට කරන්න තියෙන ඉගෙනුම දේ කියලා. අපිට නොපෙනෙන පැත්ත බලන්න ඇස් දෙකක් වුණා බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේට. අන්ධානුකරණයෙන් මෙච්චර කාලයක් අනුරාග්ගේ සංසාරේ දිවවන ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රඥාව නැති ආලෝකය වුණා බුදුහාමුදුරුවෝ අපිට. එහෙම වෙලා අපි නොදැක්ක, අපි නොදකින්න, අපිට නොපෙනෙන අපේ ජීවිතය ඇත්ත බලන්න අපිට ඇඟිල්ල දික් කළ තින්න ඕගොල්ලෝ මෙහෙම බලන්න. මං කියන්නේ වැරදිද කියලා
එතකොට පෙන්වුවා මේ දුක ඇත්තනේ, අපිට නුවණක් තියෙන කෙනෙකුට නැහැ කියන බැරි විදියට ජීවිතය ඇත්ත පෙවුනා. දන්නවද මේ දුක නැමැති පහන ඇවිල්ලා කොහොමද කියලා, මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මේක නැති කරන්න පුළුවන් නැති වෙනව නූපදී ස්වභාවයට පත් වෙන මෙතන මෙහෙම කියලා පෙන්වුවා. ඔන්න ඕක ওই දෙනක සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ තව එකක් ඉතුරු වෙනවා. මාර්ගය. දුක කියන්නේ ඇත්තක්, දුක ඇතිවීමේ ඇති ඇත්තක්, දුක නැතිවීම ඇත්තක් කියලා කිව්වා. මේක කිසිම ප්‍රමුණයකට ග්‍රාහණයකට කෙනෙකුට නැහැ බෑ කියන්න බෑ කිව්වා. මේ දෙකෙන් දොරව කෙනෙක් පනවනවා නම් මේක එක වෙන්නේ නැහැ කියලා දෙන්නවා. ඊට පස්සේ මාර්ගය කියන එක ඉබේමයි ගැට පහළට එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක රූපදීන தත්ත්වයට පත් කළ යුතුයි කියන නුවණක් ඇති වුණා. දැන් දුක මේකයි ඇත්ත කියලා දැක්කා. දුක ඇතිවෙන්නේ හේතුව මේකයි කියලා දැක්කා. මේ හේතුව නැති වුණාම මෙන්න මේ දුක රූපදීන ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා දකිනකොට නුවණ ඉබේම එකක් ඇති වුණා. එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි නේද මම? නැත්නම් මේක කරන්න ඕනේ නේද කියන මේ නුවණට කියන සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං අයං චිත්තේ සම්මා දිට්ඨි. ඔන්න මාර්ගයේ උපන්නා නිවැරදි දැකීම උපන්න. මේ ලෝකේ කාටවත් නැති විදිහ නිවැරදිම නිවැරදි දැකීමක් නැතිනොත් එයා දුක දන්නවා. වල්මත් වෙලා නැහැ ලෝකේ. දුකේ ඇති වෙච්ච හැටි තියාගන්න. දුක නැති වෙන දුක නූපදින හැටි තියාගන්න. ඒකට කරන්න ඕනේ දේ වෙනමකුත් නෙමෙයි. මේ දුකම පිරිසින දැකලා මේ තණ්හාව නැති කරලා මේ தත්ත්වය එළඹෙන්න කටයුතු කරන්න ඕනේ කියන නුවණකුත් තියෙනවා. ඔන්න ඔය දැනට ආපුවාම කියනවා සත්‍ය ඥානය කියලා. මේකට කියන දර්ශන භූමිය කියලා. හරියට කෙනෙක් මේ කාරණාව බලව දැක්කොත් මේකමනේ කිසිම දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් මෙයාට තාත්තු මහත්තය කෙරේ සැක නැහැ. කෙසේද කෙසේද යන විමති නැහැ. මෙන්න මේ තැන වෙන වැඩිදුරකට යන්න නෙමෙයි, මේ තැන ජීවිතය එළඹෙති චින්ත උනාවත් වෙන්න. එපමණකින් අපේ ජීවිතේ පුදුම ලාභයක් වේ. ඔන්න දැන් තමයි එයා භාවනා කරන්න පටන් ගන්නේ. භාවනා කරනද, භාවනා කරන කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ හැදෙන්නේ ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද කියලා දැනගෙන තියෙනවා. දැන් භාවනා කරනවා කියන එක තියෙනවා කොටස් දෙකක්. සමත විදර්ශනා කියලා. ඒව මොකද පැහැදිලි කරන්නේ. දැන් භාවනා කරනවා කියන එක කරන්ත කියලා අපිට හම්බ වෙන්නේ, හම්බ වුණේ මොකද්ද? අපිට හම්බුණා දැන් ඇත්තක් නේද? ජීවිතේ. කෙනෙක් භාවනා නොකර කළාට මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපි මේ යන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැතුව පාර ගහලා යනවා වගේ වැඩ. හරියටම මේ කරන්න ඕනේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න. දුක දැනගත්තා, දුක ඇති වෙන හැටි දැනගත්තා, දුකේ නැති බව හෝ නැති තැන හෝ නිවන නැත්තම් මොකද කියලා ඉස්සෙල්ලා දැනගත්තා. දැන් තමයි මාර්ගය හම්බ වුනේ. දැන් ඔන්න නිවන් දකින්න උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නෙමෙයි, නිවන දැනගෙන මග වඩන්න ඕනේ. මේ මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා කියන එකට මොකද්ද මේ? මෙතන ඉඳන් කොළඹට ගියාම කොළඹට යන පාර හම්බ වෙයි කියන එක දුදුතු. කොළඹට යන පාර, ඒ කියන්නේ කොළඹ දැකලා කොළඹට යන පාර හොයාගන්න ඕනේ මිසක්, කොළඹට යන පාර හොයාගෙන කොළඹ දැක ගන්න ඕනේ මිසක්. එහෙම නැතුව කොළඹ ගැන දන්නේත් නැහැ, අහලත් නැහැ, පාරක් දන්නේත් නැහැ. අපි කියනවා කොළඹට ගියාම කොළඹ හම්බෙයි. මේක වචනයක් විතරක් නේද? එතකොට එහෙනම් දැන් ඔන්න අපි කාටත් අපි භාවනා කළ කියලා යමක් කරා නම් කරනවා නම් කළ යුත්තේ මොකක් සඳහාද කියලා තේරුණාද? ඒ ප්‍රශ්නේ තේරුණා. එහෙනම් අපි භාවනාවේ මොන විදිහකට හරි ඉලක්ක වෙන්න ඕනේ, මේ කරුණු සම්පූර්ණ වෙන්නයි කියන එක තේරුණාද? මේ ටිකයි ඇත්තටම අපේ ජීවිත. කෙනෙක් භාවනා කරන කෙනාට වඩා වටිනවා මේ ටික තෝරගත්ත කෙනා. අද උපසිමතු භාව මේක නොදැන භාවනා කරන කෙනාට වඩා ඔබට හොඳ කොටසක් තියෙනවා. මට මේක අවස්ථාවනේ ඒක කියන්නේ. බුදුහාමුදුරුවෝ හරිම වටිනා තැනක් වෙනවා. ඉතින් දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛ
සමුදියං සමුදියේ සත්‍යං සමුද්දේ සත්‍යං සමුදියං නිරෝධං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යං නිරෝධං මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං කියනවා. මාර්ගය කියන එක මාර්ග සත්‍යයේද මාර්ගයේ මාර්ග සත්‍යයේද කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා. බුදුහාම මොකද ලස්සනට මේක පෙන්නනවා. මාර්ගය කියපු එක මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු එක මේක මාර්ග සත්‍යයක් වෙනවා, නිවනට මගක් වෙනවා. මාර්ගයේ මාර්ගය කිව්ව මාර්ග සත්‍ය නෙමෙයි. මොනවා හරි මාර්ගයක් කිව්වට ඒක මේ මාර්ග සත්‍ය නෙමෙයි කියනවා. නිරෝධියක් පෙන්නනවා ඒ වගේ. බුදුහාමුදුරුවෝ නිරෝධ සත්‍ය කියලා පෙන්වනවා නම් මේක නිරෝධිය දෙනවා, නිරෝධ සත්‍ය දෙනවා. නිරෝධයේ නිරෝධ සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක නිරෝධය බලන එක බුදුහාමුදුරුවෝ පෙන්නපු නිරෝධ සත්‍ය නෙමෙයි කියනවා. කොහොම නම් බලන්න තැනක් මම කියන්නම්. හැබැයි ටිකක් ගැඹුරුයි ඈ. අභිධර්මයේ යමකප්ප කරන්නේ කියලා තියෙනවා. මේ මෙන්න මේ යමක ප්‍රකරණේ සත්‍ය යමක කියලා කියනවා. චතුරාර්ය සත්‍ය බෙදලා අනේ සත්‍ය යමක බලන්න මොහොම ලස්සනට බෙදලා තියෙනවා. මේ සාසනේ වටිනාම හදවත තියෙන්නේ මම නම් දැක්කේ අභිධර්මයේ නැතුව කෙනෙක් මනුස්ස ධර්මවල ආර්ය භාවය ඇති කරන්නේ ඥාන දර්ශනේ කඳුලක් ලැබුවොත් පුදුමයි. මම ඉතර සිටියා ඇත්තටම නැතුව ඇති සූත්‍ර වලින් පුළුවන් වෙයි කියලා. නමුත් අද හිතනවා අපිට පුළුවන් සංකල්පමය චින්තනයෙන් ඉගෙන ගන්න. සූත්‍ර ගැන සංකල්පමය චින්තනයකින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ සංකත ධාතු තුල ආස්ති ප්‍රත්‍ය සහ නාස්ති ප්‍රත්‍ය දෙනවා ඇති වෙන හැම දෙයකම නැතයි කියන ධර්මතාවය කියන කොහෙද මේ? අපිට ඔක දැන් අද කතා කරපු ගැඹුරු නෑ නේද? මේ කතා කිව්වේ කොහෙද අපි අභිධර්මයේ ගැඹුරුම ටිකේ පට්ටාරන්නේ කියන්නේ. හරිද? අපිට මේක ගැඹුරුයි කියලා තියන්නේ අර්ථය ලිහිල් කරලා දෙන්න කෙනෙක් නැතිකම නෙමෙයි. නමුත් අපි තේරුම් ගත යුතුයි අභිධර්මයේ කියන එක ලිහිල් කරලා දෙන්න පුළුවන් වුණු කෙනෙක් කීදී සූත්‍ර වලටත් වඩා සමාහිතලේදී අර්ථය. අපි අද මේ ඉගෙන ගත්ත මේ පිමුතුන් පට්ටානේ කියලා තේරුම් කරගන්න. අමාරු නේද? ගැඹුරු නේද? අපි වෙනද කතා කරපු සූත්‍ර වල යද පට්ටානේ ඉගෙන ගත්ත එකේ වෙනසක් තිබුණාද? නැහැ. ඇයි අපි මේ අභිධර්මයේ අමාරු කියන්නේ මේක අර්ථෙම දන්නේ. අභිධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍ය කියන්නේ ඒකේ අන්තිමටම තියෙන විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය, නාත්‍ති ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නාත්‍ති ප්‍රත්‍ය කියලා ওই ඒ ටිකෙන් තමයි මම ওই දැන් අද බණ කිව්වේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ බොහොම ගැඹුරු කොටස් ටිකක් තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව. දිද මම ඒක මතක් කළේ ඒකයි අපි මේ ඇත්ත නොදක මොකක් හරි මාර්ගයක් වදවලා කියලා ඒක මාර්ග සත්‍යයට වැටෙන්නේ නැහැ. මොකද එයා දුක දන්නේ නැහැ. අපි මෙහි නාම රූපයන්ගේ බිඳිකින්දියාම ස්කන්ධයන්ගේ ඇති බව පංච උපාදානස්කන්ධයේ දුක බව බලන් හුද්දට උත්සාහවත් වෙනවා. නමුත් ඇහැ මමමයි. කන මමමයි. මේ ටිකේ හැමමයි අපි. මේ ටිකෙන් තුර පුද්ගලයෙකුට ඇති වෙච්ච දුකක් අපි මේ අවබෝධ කරගන්න ඉඳපත් යනවා. මේකම නෙමෙයි අපි පැටලෙන්නේ. හොඳට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ජීවිතේ ඒකයි මේක බුදුහාමුදුරුවෝ කිව්වට කවුරුත් කියන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතේ ස්වභාවය විතරින් තමයි පටන් ගන්න. එහෙම දැක්කහම අපිට කාටවත් නෑ දැන් කියන්නට අපිට අද දහම පවා මේක ප්‍රතිඵල නොකෙනෙන්නේ මේක විහිළුවක් කියලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය යථාර්ථයට මුහුණ දීලා කරන පරිශ්‍රණයක් නොවි කියනසයි. අපි දහමට කියලා සිල් ගන්නවා, අපි භවනා කරනවා කියලා අපේ ජීවිතයේ එක කෘතිම අංගයක්. නමුත් සත්පුරුෂයෙක් ඇටිට අපි කරන්න ඕන ජීවිතයේ සැබෑම අපේ தত্ত্বය අවබෝධ කරගන්න සතු ස්වභාවික ධර්මයේ ඉඳලා මනස තබන්න යෝනි. ඒ කියන්නේ තව සම්ප්‍රදායක් නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. තව සම්ප්‍රදායක් නෙමෙයි භවනා කරනවා කියන්නේ. මොනවා හරි දෙයක් කරන්න මොකක් හරි නිගයක් තියෙන්න ඕනේ. මම අද මේ භවනා මේ ටිකත් මේ භවනාව මොකද මේක තමයි ඇත්තට වටින්නේ. මේ ටික තේරුම් නොගෙන මොනවා කිව්වා තේරුමක් නැහැ. මම භාවනාව කියලා වෙන එකක් දුන්නේ නැතත් කමන්නේ. ඕගොල්ලෝ භාවනා කළාද? මේ ටික මේ තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙන්නේ. මොකද මෙතනයි මම දකින්නේ වටිනේ. අද භාවනා නොකළා අද දවසම ඇත්තටම ඔයගොල්ලෝ gedara ginn hari කරන්න යම් දැනුමක් ඇස් දෙකක් ලැබෙනවා. මේක හරි තේරුම් කරගත්තු ඒ හින්දා භාවනා කෙරුවේ නැහැ කියලා කරුණක් ගන්න එපා. මේ වගේ බණහනකොට බණහන මොහොතේ බුදුහාමුදුරන් කළ සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමන අරිහත් වුණා. එතකොට මේ දේශනාව තුළ භවනාව තිබුණ නැද්ද? තිබ්ලා තියෙනවා. ඒ මොකද මේ දේශනාවේ දුක් කියන පෙන්නලා තිබ්ලා තියෙනවා. දුක් සමුදය පෙන්නලා තිබ්ලා තියෙනවා. දුක් නිරෝධය පෙන්නලා තිබුණා. ඒකම නෙමෙයි ද මාර්ගය කියන කීපදුනේ. එහෙනම් මේ අපි භවනා කරනවා නෙමෙයිද?
අපි දකින්න නම් ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් කියලා එකක් විතරක් භවනා මේක වැරදි. අපිට හොඳ දර්ශනයක් આવුවොත් වාහනයක යනකොට, ගෙදර උයනකොට, පිහිනකොට, දැයිද මේ ඇහැගෙන බලන්න පුළුවන්. ඇහැ මෙහෙම මෙහෙම සුභාගත. ඇයි ඇහැගෙන බලන්නේ දර්ශනික යුක්තයි. මේ ඇහි ස්වභාවය නිබඳුයි. මේ ඇහැ මම වගේ කියලා හිතන තා මේ ඇදින සංහාරයේ ආයත් මේ ඇහැ දිනව නේද? ඇහැ දිනව කියන ආයත් මේ දුක උරුම වෙනව නේද? මේතර දර්ශනයක් තියෙනවා. ඇහැ නිබඳු ස්වභාවය ගැන බලනකොට මේ ඇහැ කෙරෙහි තියෙන තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුනොත් මේ ඇහැ නූපදින ස්වභාවයටපත් වෙනව නේද? මේ ඇහැ නූපන්නොත් මේ සියලු දුක නූපදිනව නේද? නිවන ගැනම හොඳ දර්ශනයක් තියෙනවා. මේ උයන ගමම චතුරාර්ය සත්‍යම බලන්න. ඈ වෙන මුකුත් එහෙම නෙමෙයි. වළම්බිගතික රෝධර ගාවම චතුරාර්ය සත්‍ය සම්මර්ශනය කරනවා. ඈ නමුත් සමහර කෙනෙක් මේ චුත්ත ගන්ධ මේ කුදකලාව සමහර විටක මාස ගානක් උසාවත් වෙනවා. අපි ඥාන සම්ප්‍රයුක්ත වුණොත් මොකද වෙන්නේ? මේ gedara dure කටයුතු කරගන්න ගම නේද? දැන් අපි අර අහලා තියෙන මාතික මාත උපාසිකාව ගැන ප්‍රශ්නසන්න කිය ස්වාමීන් වහන්සේලා වසසන්න තැනකුත් හොයලා දීලා ඒ උපාසකම්ම ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පින්දපාතේ මේ වසසන්න තැනකුම් යනකොට ඇහුවා කොහෙද වැඩි අපි වසසන්න තැනක් හොයනවා මේ අම්ම ටිකක් බුදු අනේ ස්වාමීන් වෙන කොහොමද යන්න බා මේ ගමින වැඩි අපි උපස්ථාන කරමු කියලා කට්ටිය කතා කරන එකමතර මේ 69ට ගෙවල් එහෙම මේ කුටි එහෙම හදලා ඉන්න තැනක් හදලා දුන්නා දීලා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ අපි සතරෙන් එතර වෙන නිවන් දකින දුක නැති කරන සුවම් දුක කියන්නේ මොකක්ද? ඉතින් මේ ටික අහගන්න. මේ කය අපි භාවනාව බලලා මොකද කරන්නට ඕන කියලා. අන්තිමට ස්වාමීන් වහන්සේලාට ඉස්සෙල්ලා වාසකම අනාගන්න. අනාගම් වෙලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. බැලුවා එක්කහම සමුකට තව අධික මියක්පත් නැහැ. ඇයි මේකට හේතු? ස්වාමීන් වහන්සේලාට හරියට පින්න පහත ලැබෙන්නේ නැහැ. හැමදාම ක්ලාන්ත වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලා දැන් හිත දින හිත බලන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා මේ දේවල් වලට කැමති. මේ අම්මා මොකද කරන්නේ? හාමුදුරුවෝ කැමති කියලා හිතෙන දේවල් හදාගෙන ගිහලා දුන්න හිත බලන්න පුළුවන්ද? මේ තමන් කැමති පහසු ප්‍රාප්තිය ලැබුණාම මේ ස්වාමීන් වහන්සේලා නොබෝ දින කිනු රහත්. හරිද? ඊට පස්සේ දැන් ඒකෙන් මම මතක් කළේ මේ අපිට උත්සාහවත් වෙනවා අපිට කාරණාව හරියට තේරුම් ගෙදර දුරේ හිටියා කියලා නිවන් දකින්න බැරි ඉන්න මේක තේරුම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ මෙතනයි අපිටම ජීවිතය හැදීම වටිනා අත්‍යවශ්‍යම තැන එහිඳ මේ ටික ගැන හිතක උනා නම් ජීවිතේ ගොඩක් ඇත්තටම සතුටින්ම නරක දේත් කටේ දාගන්න මොකද හොඳ නරක දෙක දන්නේ නැහැ ඒ නිසා ඒ වගේ මහණෙනි මම මේ කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕන ඉදිරියෙන් පිටිපස්සෙන් යන්න ඕන මොකද එයා හොඳ දේත් කටේ දාගන්න නරක දේත් කටේ දාගන්න හොඳ දේත් කරනවා නරක දේත් කරනවා යම් වෙලාවක ධිට්ඨි සම්පන්න වුණොත් යථාර්ථයේ ජීවිතය ඇත්ත නිවන කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් යම් මොහොතක එදා ඉඳන් මම එයාගේ ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ කියලා එයා තන්්‍යමය අපින්ද දන්නවා කියලා පරපත්‍ය රහිතයි මේ සාස්ත්‍රු ශාසනය ගැන විචාරද බවට පත් වෙනවා නියතු නියතයි මේ සම්බෝධි පරායන නිවන කෙරවලු කොට පවතින කියලා මහා ගුණ ගොඩක් කියන අධික්ති සම්පන්න වෙච්ච පමණක් මොකද එච්චරට වටිනවා මෙයාට අනිත් ලෝකේ අනිත් කෙනෙකුට වඩා උතුම්ම දර්ශනයක් මෙයාට තියෙනවා මේ සලායත නිරෝධය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක ගැන ලෝකේ කිසි කෙනෙකුට නැති දර්ශනයක් දුක ගැන මෙයාට තියෙනවා දුක ඇතිවීම ගැන තියෙනවා දුක නැතිවීම ගැන තියෙනවා මාර්ගය ගැන තියෙනවා ඒ හින්දා ලෝකේ හැම කෙනාටම වඩා මේ ගිහි කෙනෙක් වුණා මෙයාට යම් කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් එපමණකුත් ඒ දුන්න කෙනාට මහා අනිසංසය. ස්වාමනාන්ද කෙනෙක් ගැන කවර කතාවක්ද? ධිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට එන්නේ ඒ වගේ තත්වයකට එනවා මේ දර්ශනය. ඉතින් මෙන්න මේතන නිසක වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ.